කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන සහ 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී MS අබ්දුල් වාහිද් මහතා මතු සඳහන් එක් එක් අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාවල සේවය කිරීම සඳහා තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව, නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව. නිවේදන අංක 2 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 විධිවිධාන ප්‍රකාරව පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී MS අබ්දුල් වාහිද් මහතාද තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 3 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 විධිවිධාන ප්‍රකාරව මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතාද තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 4 I used to make this announcement in furtherance of the announcement made by me on 19th August 2025 regarding the motion titled the no confidence motion submitted by a group of 32 members of parliament in the opposition including the honorable leader of opposition in the parliament on 12th August 2025 against honorable major general retired Aruna Jayasekara MP Deputy Minister of Defence. I have carefully considered this motion in light of the provision of the Constitution, the standing orders of the Parliament and established parliamentary practices and precedents. I also studied the traditions and procedures followed in other Commonwealth and democratic legislations such as UK House of Commons, India's Lok Sabha and Australia's House of Representatives in this regard. Under Articles 42, 43 and 44 of the Constitution of Democratic Socialist Republic of Sri Lanka, collective and individual ministerial responsibility lies with the Cabinet Ministers. A Deputy Minister, though a Member of Parliament, is not a Member of Cabinet and does not bear direct constitutional responsibility to this House in the present context. The Constitution clearly recognized the no confidence motion may be brought against the government as a whole, while the President recognized no confidence motions against the Prime Minister or an individual Cabinet Minister and the leader of the opposition in the Parliament. But there is no provision for such a motion against a Deputy Minister. Therefore, if such a motion is to be accepted today, it would establish an undesirable precedent contrary to constitutional and parliamentary precedents. Accordingly, having taken into consideration of all these facts, I wish to inform this House that the motion of no confidence against the Deputy Minister of Defence is not in order and cannot be accepted in its present form.
ගරු කථානායකතුමනි, අගෝස්තු මාසේ 12 වෙනිදා විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඔබතුමා මුණ ගැහිලා මේ විශ්වාස භංගයේ ඔබතුමාට බාර දුන්නා. අගෝස්තු මාසේ 19 වෙනිදා ඔබතුමා මේ සභාවට දැනුම් දීමක් කරා මේක ලැබුණු බවත් මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරලා තීන්දුවක් දෙන බවත්. ඊට පස්සේ පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රැස්වීමේදී අපි ඔබතුමාගෙන් මේ ගැන විමසුවහම ඔබතුමා කිව්වා ලේකම් මණ්ඩලයේ වාර්තාවක් ඇඳවල තිබෙනවා මේකට ඇති හැකියාව පිළිබඳව. ඒ වගේම ඔබතුමා කිව්වා අධිකරණ ක්‍රියාවලියට මේ විශ්වාසභංගයේ බාධාවක් වෙනවද කියන එක දැනගන්න නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත්ත බව. අපි දන්න තරමින් ඔබතුමාට මේ වාර්තා දෙක ලැබිලා තියෙනවා. අපිට දැනගන්න අවශ්‍යයි මොකද පෝට්ෆෝලියෝ එකක් තියෙන ඕනම කෙනෙකුට විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. ඒ නිසා මේ වාර්තාවල් වල අඩංගු කාරණා අපි දන්නේ නැහැ. අපි විශ්වාස කරන විදිහට නීතිපතිවරයා ඔබතුමාට උපදෙස් දීලා තියෙන්නේ නීතිමය බාධාවක් නැති බව විශ්වාසභංගයේ ගේන්න අධිකරණයට බලපෑමක් නැති බව. ඒ වගේම ලේකම් මණ්ඩලය මොකද්ද දීලා තියෙන්නේ කියන එකත් අපි දැනගත යුතුව තිබෙනවා. ලංකාවෙන් ඉන්දියාවෙන් උදාහරණ දෙන්නලා වාර්තාවක් දුන්නා කියලා තමයි අපි හිතන්නේ. ඒ නිසා කරුණාකරලා ඒ වාර්තා දෙක විශ්වාසභංගයේ ඉදිරිපත් කරපු අපේ දැනගැනීම සඳහා සභාගත කරන හැටි අපි ඔබතුමාගෙන් ඉල්ලයි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මම නිවේදනය පරිශීලනය කරන්න වචනයක් පාසා ඊට අමතරව මේ අද ප්‍රොසීඩින්ස් පාර්ලිමේන්තු ප්‍රොසීඩින්ස් කොමන්වෙල්ත් යුකේ හවුස් ඔෆ් කොමර්ස් ලෝකසභා ඒ තියෙන දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ අධ්‍යයනය කිරීමේ වාර්තා ලබා දීමට පුළුවන් එකඟතාවයක් නොමැතිතාවය තියෙනවනේ ඊට අනුව කටයුතු කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම සලකා බලන්න. ගරු විපස්සනායකතුමා
ගරු කථානායකතුමනි මම ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රකාශයට සමපාතව සමගාමීව මම ඔබතුමාට කියන්න කැමතියි අපිටත් අවස්ථාවක් දෙන්න අපේ මතය මේ අවස්ථාව ඉදිරිපත් කරන්න විපක්ෂ නායකවරයා හැටින් මට මේ අවස්ථාව ලබා දෙන්න ගරු කථානායකතුමනි දැන් ඔබතුමා සඳහන් කරා විවිධ සම්ප්‍රදායන් පිළිබඳව ඒ ඔක්කොම සොයලා බලලා ඔබතුමා තීන්දුව తీරන ගත්තයි කියලා මම ඔබතුමාට කියන්න කැමති විශේෂයෙන්ම ඇස්කින් මේ
ගරු විපක්ෂ නායකතුමා ඇස්කින් මේ
අපිට මේ අදහස ඉදිරිපත් කරන අවස්ථාව දෙන්න ගරු
නායකතුමා මේ සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමෙන් තමයි වාර්තාව මම ඉදිරිපත් කරන ලැබේ ගරු විපක්ෂ නායකතුමා
ඔබතුමා ගත්ත තීන්දුව පිළිබඳව අපිට අදහස ඉදිරිපත් කරන
අවස්ථාවක් නෙවෙයි මේක ඩිබේට් එකක් නෙවෙයි ගරු
මහත්මයා ඩිබේට් එකක් නෙවෙයි
අනුව කටයුතු කරන්න පුළුවන්
මම ඔබතුමාගේ අවශ්‍ය
ප්‍රතිපාදන තියෙනවා
විශේෂයෙන්ම ඇස්කින් මේ කවුලෙන් ශබ්ද ඊළඟට ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව ඇත්ත වශයෙන්ම සඳහන් කරලා තියෙන දේ වගේම මේ කීර්තිමත් මහලේකම්වරියක් හැටියට කටයුතු කරපු ප්‍රියාණි විජේසේකර මේ සම්ප්‍රදායන් දිහා බැලුවම පැහැදිලිවම නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ විධායකයේ කොටසක් නියෝජ්‍ය ඇමතිවරයෙක් විධායකයේ කොටසක් බවට පත් වෙනකොට මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල සඳහන් වුණේ නැහැයි කියලා ඒ විශ්වාස භංගයක් ගෙනේම බැහැර කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕන.
ගරු විපස්සනායකතුමා ඔබතුමාට මම නැවතත් මේ යෝජනා කරනවා මේ මම නිකුත් කරන ලද නිවේදනය කියවන්න කියලා පැහැදිලිවම regarding the cabinet and the constitutional responsibility to the house and the present context. Please read the present context of the cabinet and the deputy ministers. එතකොට හරි ගරු මන්ත්‍රීතුමා. කථානායක රසින් ලිපිලේඛන පිළිගැන්වීම. ගරු දැන් ඒ කාරණාව කියවන්න කියලා තමයි ගරු මන්ත්‍රීතුමාලාතාව මම මගේ නිවේදන හොඳට කියවන්න. ඒකේ තියෙනවා ඔබතුමාලට කරන්න පුළුවන් දේවල්. ඒ කාරණාවත් එක තමයි කියවන්න හොඳට. ඔබතුමාල මේ වචන කියව කරුණාකර කියවන්න. Now. ඔපොසිෂන් ලීඩර්
නායකතුමනි කරුණා කරලා අපිට පොඩ්ඩක් සමන් දෙන්න. ඔබතුමාගේ ප්‍රකාශය පදනමක් ඇතුව කරා සේම අපිටත් සමන් දෙන්න. ඒ ඉල්ලීම කරන්නේ බොහොම ගෞරවයෙන්. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම ස්ථාවර නියෝග තුල අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා පිළිබඳව නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ශබ්දතාවයෙන් හැඟෙන්නේ නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් හෝ සෙන්සර් මෝෂන් එකක් ගේන්න බැහැ කියන කාරණාව නෙවෙයි. මං ඔබතුමාගේ අවධානය යොමු කරනවා. පැහැදිලිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයෙකුත් විධායක බලතල ක්‍රියාත්මක කරනවා. විධායක බලතල ක්‍රියාත්මක කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එලෙස විශ්වාසභංග යෝජනා හෝ සෙන්සමෝෂන්ස් ගෙනේන සම්ප්‍රදාය වෙස්මිනිස්ටර් සම්ප්‍රදායක් ඕස්කින් මේකේ ඒක සඳහන් වෙනවා. කවුලෙන් ශක්දරකේ ඒක සඳහන් වෙනවා. මේ ගරු කතානායකතුමා මේ තියෙන්නේ ඕස්කින් මේකයි කවුලෙන් ශක්දරකයි මේක රිෆර් කරලා මම
කියන්නේ. ඒ
වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම 45(3) ව්‍යවස්ථාව යටතේ පුනුල් ව්‍යවස්ථාමය රාමුව තුළින් ඒ විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් ඔබතුමාම සඳහන් කරා ඕස්කින් මේ ගැන, ඔබතුමාම සඳහන් කරා පාර්ලිමේන්ටි ප්‍රැක්ටිසස් ගැන, ඔබතුමාම සඳහන් කරා ප්‍රිසිඩන්ස් ගැන. මේ පූර්වාදර්ශ පාර්ලිමේන්තු ක්‍රමවේදය මේ සියල්ලක් පිළිබඳව ඔබතුමා පරිශීලනය කරා නම් මම ගෞරවයෙන් ඔබතුමාට කියන්න කැමතියි, පැහැදිලිවම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ඒ විශ්වාසභංග යෝජනාව ගෙනෙන්නට පුළුවන් විතරක් නෙමෙයි, කරුණා කරලා නීතිපතිවරයා ලබා දුන්නු උපදෙසත් ඒ වගේම ලේකම්වරුන්ගේ කාර්ය මණ්ඩලය ලබා දුන්නු වාර්තාවත් අපිට බලන්නට ඕන. ඒක සභාගත කරන්න ඒක අපිට අවශ්‍යයි. ඒ වගේම ඒක පරිශීලනය කරන් පස්සේ අපේ මතයත් මේ සභාව ඉදිරිපත් කිරීමේ අයිතිය අපිට තිබෙනවා. ඒ නිසා ගෞරවයෙන් ඔබතුමාට කියන්න කැමති
විපස්සනායකතුමා, ඔබතුමා
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල විධායක බලතල හොබවන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විරුද්ධව නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකකුත් ගේන්න පුළුවන්, සෙන්ස මෝෂන් එකකුත් ගේන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ ගරු කතානායකතුමා,
කිසිම ප්‍රසිඩන්ස් එකක් නැහැ ගරු විපස්සනායකතුමා, සභානායකතුමා.
ඒක තමයි පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තමයි. පළවෙනි කාරණේ අපි හිතනවා කතානායකවරයා තමන්ගේ නියෝගයක් දුන්නට පස්සේ ඒ පිළිබඳ විවාදයක් කරන්න ස්ථාර නියෝග අනු ඉඩ නැහැ. නමුත් ඔබතුමා අවස්ථාවක් ලබා දුන්නා මේක වැදගත් ප්‍රශ්නයක් නිසා. අපි ආණ්ඩුවක් වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා අපට මේ යෝජනාව පිළිබඳව ඕනම වෙලාවක අපි විවාද කරලා ඇස්සි අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක පාර්ලිමේන්තුවේ තිබෙන ස්ථාර නියෝග අනුව ව්‍යස්ථාව අනුව අනුකූලද නැද්ද කියලා බලන එක ඔබතුමාගේ වගකීම. සර් ඔබතුමා යෝජනා කරනවා නම් මේක නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් ලෙස ගේන්න පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග අනුවත් ඒ වගේම ව්‍යස්ථාව අනුවත් බැහැ කියලක ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ ප්‍රශ්නයක්, නීති රීති පිළිබඳ ප්‍රශ්නයක්. නැතුව අපිට මේ මෝෂන් එක ඔබතුමාලා වෙන මෝෂන් එකක් ලෙස ගේනවා නම් හරි වෙන තැනක ගේනවා අපිට ප්‍රශ්නයක් නැහැ. සර් පළවෙනි කාරණය තමයි පාර්ලිමේන්තුවට දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව වෙන ඕනම දෙයක් තමන්ට ඕන විදිහට මේකට ඇතුළු කරගන්න දරන උත්සාහයන් තිබුණා නම් අපි ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ප්ලේ බයි රූල් කන්ස්ටිටියුෂන් එකට අනුව, ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුව සහ කතානායකතුමාගේ නියෝගය අනුව. කතානායකතුමාගේ නියෝගය අනුව කටයුතු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඕන වෙලාවක ආණ්ඩු පක්ෂය වශයෙන් මේක වාද කරන්න ලෑස්ති. ඊළඟට ගරු කතානායකතුමනි, දැන් ඔබතුමාට තර්ජනය කරා මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා ඔබතුමාට මේක අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ගේනවා කියලා. දැන් අපි කියන්න කැමැති දැන් අපි අහන්නේ, දැන් අපි මෙතන ගරු කතානායකතුමනි ඔබතුමා පත්තලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. ඔබත් එතකොට අපි පැහැදිලිවම දැන් මේකද එතකොට ප්‍රජාසන්තවාදය. දැන් කතානායකවරයාව දැන් ඔබතුමාව පරාජයපත් ගන්න මේගොල්ලන්ට මේ ලෝකේ බැහැ. නමුත් හරිද? මේගොල්ලන්ට බෑ. නමුත් මම කියන්න හදන්නේ ගරු කතානායකතුමනි, ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය? ඒ කියන්නේ ගරු මේ සභාවේ මූලාසනයට එතුමා අධ්‍යයනය කරලා එතුමාගේ නීති එතන නියෝගයක් දුන්නට පස්සේ ඒකද ස්ථාවරය? ඒක තර්ජනයද? ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා අරුණ ජයසේකර මැතිතුමාට අදාළව පාර්ලිමේන්තුවේ නීති රීති වලට අනුව ඕනම මෝෂන් එකක් ගේන්න ඒක අනුව අපි කැමති එකත් එක්ක වාදිවාද කරන්න. අවසාන වශයෙන් ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමාගේ රූලින් එක පිළිබඳව. දිගටම විවාද කරන සම්ප්‍රදායක් මෙතන හදන්න එපා. එහෙම බලයක් නැහැ පාර්ලිමේන්තුවට. එහෙම බලයක් නැහැ.
කරු නිසං කාර්ය අපරමන්ත්‍රීමා. නිසං කාර්ය අපරමන්ත්‍රීමා.
My point about I am the first. Yeah. ගරු කතා නැගතුමනි මාගේ රීති ප්‍රශ්නය පළවෙනි රීති ප්‍රශ්නය. My first point of order. ඔබතුමාගේ නිවේදනේ ඒ කියන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් 30 ගාණක් අත්සන් කරලා ලබා දීපු විශ්වාසභංග යෝජනා පිළිබඳ නිවේදනය පිළිබඳව කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව හංගවලා කොමන් නිවේදනයටට ලබා දීම වැරදි කතානායකතුමනි මොකද ඒ පිළිබඳව පෙර දැනුම් දීමක් ඔබතුමා නොකරේ you did not have the conviction of your courage ඒක වැරදි එම නිසා එම නිවේදන නිකුත් කිරීම පූර්ව දැනුමින් තොරව වැරදි දෙවෙනි I'll come to the next second one දෙවෙනි එක under the tradition the speaker shall not reject properly filed not confident motion on political grounds as that would undermine parliament accountability
ඒ සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරලා තියෙන ඔබතුමා ප්‍රකාශ වැරදි රයිට් ගරු පොලිටිකල් නේ ගරු මද්දුම් මණ්ඩාර මන්ත්‍රීතුමා
හරි කතානායකතුමනි සභානායකතුමා කිව්වා මං තමුන්නාංශරි විරුද්ධව අපි විශ්වාස භංගයක් ගේනවා කියලා තමුන්නාංශේ අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තමුන්නාංශේ රකින්නේ නැතිනම් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා අපි ඒක කරන්න සිද්ධ වෙනවා මේ රටේ පාර්ලිමේන්තුවේ මං දන්න විදියට කවුරු හරි ගෙන විශ්වාස භංග යෝජනාවක් පළවෙනි සැරේට තමයි තමුන්නාසි ප්‍රතික්ෂේප කළේ
ගරු මන්ත්‍රීතුමා
හරි ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයෙකුට විරුද්ධවත් 1978 එදා හිටු විපක්ෂ නායකවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනලා තියෙනවා තමුන්නාසි ලොක්සභාව ගැන කිව්වා ලොක්සභාවේ ඉන්දියාවේ හිටපු උපජනාධිපති විරුද්ධව ගෙනලා තියෙනවා විශ්වාස භංගයක් අපි මේ 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 ඇමතිවරයා විශේෂ ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ඇමතිවරයෙක් නෑ ජනාධිපති ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති එයා තමයි උත්තර දෙන්නේ
මන්ත්‍රීතුමා
උත්තර දෙන්නේ
මේක අරාව දැන්
ඒක නිසා තමුන්නාසේ රයිතියත්
ඔව් ඔබතුමා පොයින්ට් ඔබර මොකද තමින්ද විජේසිරි මන්ත්‍රීතුමා පොයින්ට් ඔබඩිය
තුමන අවසර දෙන්න තුමා අවිර කරලා නෑ ඉවර කරලා
නෑ අවසන් කරලා නෑ ගුවද්දු මණ්ඩල මන්ත්‍රීතුමා
නැවතවරක් මේක සලකල බලලා ඒ විතරක් මේ රටේ වෙච්ච ලොකු ප්‍රශ්නයක් පාස් කිරීදා බොම්බ සිද්ධිය තමුන්නාන්සලත් ඒක යොදාගත්ත බලියට
ගිහින්
අපි කියනවා ඒ පරීක්ෂණ කටයුතු නිවාරණ නියමාකාරයෙන් කරන්න යම් මේක
මගේ ඇනවුස්මන්ට් එක අන්තිම ඡේදය ඔබතුමාලා හොඳට කියවන්න දැන් මේක කියවන්න නැතුව මේ කාරණාව විසඳන්න විදියක් නැහැ ගරු මන්ත්‍රීතුමාලා මේ සියලු දේවල් පරිශීලනය කරලා මගේ නිවේදනය මේ ලබා දෙන්න කියන කරුණාව මම මතක් කරන්න කැමතියි. ගරු තමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
කථානායකතුමා මේ 92 අයටතේ නැවත මට පහදලා දෙන්න ඕනි 77 වගේ. දැන් විමල් රත්නායක අපේ සභානායකතුමා බොරු කියන සභාවට. ඔබතුමාගේ අභිමතය හැම එකම කියන කාරණේ නෑ මේ බලන්න 78 ඔබතුමාට 79 80 ඔබතුමාට ක්‍රියා කරන්න තියෙනවා මන්ත්‍රීවරුන්. හැබැයි මේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඔබතුමා ගන්න නියෝගයේ ක්‍රියාත්මක කරන්නේ නැත්තම් මේ 78ත් 79ත් 80ත් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔබතුමාට කරන්න තියෙන මොකද්ද මෝෂන් එකක් ගේන්න ඕන. ඒතොර මේ මෝෂන් එකෙන් ඒ ඔබතුමා ගන්න තීන්දුව වැරදි කියලා මේ සමස්ත බහුතරය ගත්තොත් ඔබතුමා පරාජයයි. ඒ නිසා බහුතරය ඔබතුමාගේ මේ තීන්දුව අභිමතය පරිදි මේකේ හැමදේම කරයි කියන කාරණේ මේ සභානායකතුමා කියන්න හදනවා.
හැමදේම පොඩයි.
මට අවසන් කරනවා. දැන් සීදක පොඩයි මට අවසන්.
නෑ පරිකල්පන බෑ ඔබතුමාට.
පරිකල්පන නෑ ඔබතුමා කියවන්න.
ඔව්. ඔබතුමා පරිකල්පන කරා. ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා.
අවසන් කරන්න කියන්නේ. මම අවසන් කරනවා.
මම මෙතුමා අවසන් කළා දැන්.
ගරු මන්ත්‍රීතුමා.
හරි.
දැන් මේ කරන්නේ වෙන මොකවත් නෙමෙයි ගරු කථානායකතුමනි. සිල්ගාවනි පියතුමා කිව්වා මෙතුමා අයින් කරන්න කියලා. ආණ්ඩුවේ NPP කියන්නේ උගත්තු කියනවා ඇතුලේ මේම වෙන්න ඕනේ කියලා. ඒ බෙදීම නතර කරගන්න ඔබතුමා අපි කියන මේ සාධාරණ යෝජනාව අද NPP ගේ කට්ටිය මේකට විරුද්ධයි. ඒක තමුන්නාසේ වලක් කරනවා මේක
පාවිච්චි කරලා. ගරු කථානායකතුමනි මම බොහොම ගෞරවයෙන් ඔය අසුරට තියෙන ගෞරවයෙන් මම ඔබතුමාට කියා හිටින්නේ ඔබතුමාගේ නිවේදනය මම මුලින් ඉඳලා අවසානකම් අහගෙන හිටියේ. ඔබතුමාගේ නිවේදනය ඔබතුමා කියන මේ පොත බැලුවා කියලා. හැබැයි කිසිම තර්කයක් නැහැ. ඔබතුමා මීට කලින් මෙවැනි වැදගත් කාරණාවලදී කතානායකවරයෙක් නියෝගයක් දෙනකොට සලකා බලන්න. ඔබතුමාට ලැබුණා නීතිපතිවරයාගේ මතය නීති විරෝධී කිසිවක් මේ යෝජනාවේ නැහැ, බාධාවක් නැහැ කියලා. ඔබතුමාට ලැබුණා ලේකම් මණ්ඩලයේ මතය අපි දන්නේ නැහැ. හැබැයි ඒ වගේම ඔබතුමා කතා කරා පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කොමන්වෙල්ත් සම්ප්‍රදාය ගැන. ඔබතුමාගේ නියෝගය ඇතුලේ ඒ එක එක තර්ක මතු කරලා අපි මේ පාර්ලිමේන්තු ඇතුලේ මතු කරපු තර්ක, ඒ වගේම ලැබුණු වාර්තාවල තිබෙන කරුණු විධිමත්ව ගෙනහැර දක්වලා වෙනත් කතානායකවරු, ඒ වගේම වෙනත් රටවල් වල වෙනත් සංකල්ප තුල ඉදිරිපත් කළ තියෙන තර්ක විතර්ක කිසිවක් නැහැ. ඔබතුමා කියන මම මේක බැලුවා බලපු නිසා මම ප්‍රතික්ෂේප කළා.
ඒ සංසිද්ධ වාර්තාවකටම හරි ගරු මන්ත්‍රීතුමා, කතානායක විසින් ලිපිලේඛන පිළිගැන්වීම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත 31(1)(a) වගන්ති ප්‍රකාරව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරන ලදුව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණද සමග ඉදිරිපත් කරන ලද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂයේ සඳහා අයවැය අස්තමේන්තු මම සභාගත කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී අයවැය අස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඇති යොමු කුලයේ තේමම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Postgraduate Institute of Archaeology of the University of Kalaniya for the year 2023. An annual report of the University Grants Commission for the year 2023. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the performance report of the Department of Registration of Persons for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Science, Technology and Digital Transformation. I also present the performance report of the Administrative Appeals Tribunal for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා සීමා සහිත සාදීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සයි බල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යාල සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරා.
ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යාල සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යාල සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරා.
ගරු කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නවනිපෙයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාවම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු බලශක්ති අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ඉරටල පහසුකම් සහ උපයමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා,
2024 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුබසාධ කරමුදලේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලන යුක්ති හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා,
කතානායකතුමනි විස්සයි විසිහතර වර්ෂය සඳහා ආගමන විගමන දෙපාර්මේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රාජ්‍යපාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම. තුසාරි ජයසිංහ ගරු මන්ත්‍රීතුමිය.
රාජ්‍යපාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන බෙස්තන් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතා.
ගරු කතානායකතුමනි, කෑගල්ල උඳුගොඩ නෙවුස්මිය රිහල G265 දරණ ස්ථානයේහි පදිංචි WM පොඩිරාළහාමි මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා පෙස්සම් 4යි.
ගරු කතානායකතුමනි, තලවතුගොඩ ජෝතිකාරාම පාර අංක 295 ඇලීරක් 9 සී දරණ ස්ථානයේ පදිංචි DG දයාරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, දෙහිවල ගල් විහාර පාර 254 ඇලීරක් 1 බී දරණ ස්ථානයේ පදිංචි FR සුල්ෆිකාර් මහත්මියගේ ලැබුණු පෙත්සමක්ද, ලීමගහකොටුව දොඩන්දෙනිය අංක 212 දරණ ස්ථානයේ පදිංචි KP ජයරත් මහතාගේ ලැබුණු පෙත්සමක්ද සහ බත්තරමුල්ල පැලවත්ත රත්නායක මාවත අංක 15 ඒ දරණ ස්ථානයේ පදිංචි KGA පෙරේරා මහත්මියගේ ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ස්තුතියි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
ගරු කතානායකතුමනි, මේගොඩ මාවලස් ගාඩ් අංක 555 ඇලිරක් 69 දරණ ස්ථානයේ පදිංචි ඩී මහින්ද සෙනරත් මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා.
ගරු කතානායකතුමනි, අලුබෝමුල්ල පමුණුගම දිගනතුඩුව අංක 372 ඒ දරණ ස්ථානයේහි පදිංචි IC පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා. ඔබතුමා ප්‍රශ්නය
කරනකතුමනි, මම මේ ප්‍රශ්නය අගමැතිතුමියට ඉදිරිපත් කරනවා ලංකා විදුලි බල මණ්ඩල සම්බන්ධයෙන්. 1/2024 මිනුම් විදුලි බල මණ්ඩලයේ මුළු වියදම ₹1,470,000,000 වන අතර ආදායම ₹1,615,000,000. මේ ඉතිරි මුදල ණය අඩු කිරීම හා කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා භාවිතා කරන බවට රජය ගන්නා පියවර මොනවාද? සංක්‍රමණයේ බෙදා හැරීම හා සංස්ථාගත වියදම මුළු වියදම 8.5% දක්වා වැඩිවීම පිළිබඳව මේ අධික පාරිභෝජන වියදම අඩු කරමින් පාරිභෝගිකයාට අඩු ගාස්තු වශයෙන් ප්‍රයෝජනය ලබා දීමට රජය ගන්නා පියවර ගන්නවාද? 2/2024 නැවත උත්පාදන රිනුවබල් එනර්ජි මුළු විදුලිය ජනනයෙන් 50%ක් ලෙස ₹1,72,41 ගත වූ අතර තාප විදුලි ජනනය තර්මල් 49%කට ₹1,272,000,000 වැය වෙනවා. විදේශ විනිමය පිටවීමක් නොමැතිව නැවත නැවත උත්පාදනය වැඩි කිරීමට රජය නැවතත් වග බලා ගනිමින් වාණිජ්‍ය වලට යෝග්‍ය ගාස්තු යළි පිහිටුවගෙන රිනුවබල් එනර්ජි ඇති කරනවාද? 3. බැටරි ගබඩා කිරීම, බැටරි ස්ටෝරේජ් නීතිගතව අධිකාරිය කටයුතු මගින් අහිමි කර ඇත. අයදුම් රහිත ආනයන ඉවත් කර ඇති අතර මිලදී ගැනීම වසර 20ක ජීවිත කාලයක් වෙනුවෙන් වසර 10ක සීමා කර ඇත. එසේ වීමට හේතු කුමක්ද? 4. CBH මුදල් අතිරික්ත තිබියදී විදුලි ගාස්තු නැවත වැඩි කරනවාද? ස්තුතියි.
ගරු කතානායකතුමනි, බලශක්ති අමාත්‍යාංශයෙන් සති දෙකක කාලයක් ඉල්ලලා තියෙනවා පිළිතුරු ලබා දෙන්න. මම ඒ සති දෙක ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2021/5/20 දින හෝ ඊට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා මුහුත් තීරයේදී ගිනිගෙන විනාශ වූ MV එක්ස්පර්ල් නෞකාව නිසා සිදු වූ පරිසර හානිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක 168 2021 176 2021 184 2021 277 2021 දරන නඩුවලට අදාළව 2025 7/24 වන දින තීන්දුවක් ලබා දී ඇති බව ඔබ දන්නේද? එකී නඩු තීන්දුව මගින් ලබා දී ඇති නියෝග සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ විසින් ගෙන ඇති පියවර මොනවාද? ඉහත කී පරිසර දූෂණයට අදාළව ශ්‍රී ලංකා රජයේ විසින් Singapore International Commercial Court SICC හි පවරා ඇති අලාභ නඩුවේ වර්තමාන තත්ත්වය කුමක්ද? ලන්ඩන් හි අද්මිරාල්ටි මහාධිකරණය හි පවරා ඇති වගකීම සීමා කිරීමේ කාර්යපටිපාටිය Limitation of Liability Proceedings නඩුවේ දැනට පවතින තත්ත්වය කුමක්ද? පහ මෙවැනි බරපතල සමුද්‍ර පරිසර දූෂණයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා දැනට ගෙන ඇති පියවර මොනවාද? ගරු කතානායකතුමනි, මේ කොටස් දෙකක් තිබෙනවා. එක කොටසක් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්න නඩු තීන්දුව පිළිබඳ කාරණය, අනෙක ශ්‍රී ලංකාවේ ආණ්ඩුව Singapore පවරපු නඩුවත්, ඒ වගේම ලන්ඩන්හි පවත්වගෙන යන නඩුවත් කියන නඩු දෙක පිළිබඳ කාරණේ, මේක කාරණා දෙකක්. මේ පිළිබඳව රජයේ වගකීම අනුවයි මම මේ ප්‍රශ්න අසන්නේ. ඉතා රටේ සිදුවුණු බරපතලම පරිසර දූෂණවල එකක්. රජය, පැවතුණු රජය වැරදි තීරණ අරගෙන තිබුණා. ඒ ප්‍රතිඵලයක් හැටියට නෛතික කටයුතුවලට යන්න සිද්ධ වුණා. ඒ පිළිබඳව වර්තමාන රජය මේ විශිෂ්ට වූ නඩු තීන්දුවෙන් පස්සේ ගන්න තීරණ මොනවද? ඒ වගේම ලන්ඩනයේ සහ Singapore සිදුවන කාරණා පිළිබඳව රට අනතුරක, රට අන්ධකාරයේ ඉන්නේ. මේ අන්ධකාරය නැති කරන්න මේ රජයට විස්තර කරන්න පුළුවන් කාරණා මොනවද කියලායි ගරු අගමැතිතුමගෙන් අහන්නේ.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයට අදාළව පිළිතුරු සඳහා මම තොරතුරු ලබා ගත යුත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයෙන්. එම අමාත්‍යාංශයෙන් යම් කාලයක් ඉල්ලලා තියෙනවා සවිස්තර පිළිතුරක් ලබා දීම සඳහා.
දැන් ඒ කාරණාවට පිළිතුර ලබා දුන්නනේ ගරු අජිත් පෙර මන්ත්‍රීමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ බරපතලකම නිසා මම දින 10කට පමණ කලින් ගරු වගමැතිතුමනි මේ ප්‍රශ්නේ යොමු කළේ. දවසක් දෙකක් දීලා නෙමෙයි, එතරම් කාලයක් දීලා ඔබතුමියගේ මේ ප්‍රශ්නේ අහන්න තියෙන වටිනා අවස්ථාව මම ලබා ගත්තට පස්සේ, විපක්ෂයේ තියෙන අවස්ථාව ගත්තට පස්සේ මේ විදිහේ උත්තරයක් දෙන එක ගරු වගමැතිතුමනි ඉතාම කනගාටුදායකයි කියලා මම ඔබතුමිට කියනවා. ඔබතුමනි පෞද්ගලිකව නෙමෙයි, මේ විෂය භාරව කටයුතු කරන ඇමතිවරුත් වග කියන්න ඕනේ මේ තත්ත්වය පිළිබඳව. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්.
ගරු සභාපති, ඒ ගැන යම් කිසි වචනයක් කියන්න ඕන. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යමගෙන් අහන්න තිබෙන ප්‍රශ්න තිබෙන අවස්ථාව, මන්ත්‍රීන් තිබෙන වැදගත් අවස්ථාවක්. එතකොට ඒ සඳහා ප්‍රශ්න යොමු කිරීමේදී අගමැතිතුමිය පිළිතුරු දෙන්න සිද්ධ වෙන්නේ වෙනත් අමාත්‍යාංශ වලින් තොරතුරු අරගෙන. ඒ අනුව අපි හැම විටම උත්තර දීලා තිබෙනවා, උත්තර ලබා දෙමිනුත් තිබෙනවා. මම මීට කලින් ආස්ථාකත් සඳහන් කළා ප්‍රශ්නට අපි කොතරම් කාර්යක්ෂමව පිළිතුරු දීලා තියෙනවද කියන එක. විශේෂම ප්‍රශ්න තියෙන අපි 27-2 සම්බන්ධ ඔබතුමාට කියලා තියෙනවා. හදිසි ජාතික වැදගත්කමක් කියන උත්තර ප්‍රශ්න වෙනුවට දිගුකා දීර්ඝ සවිස්තරාත්මක පිළිතුරු දෙන්න ප්‍රශ්න තමයි අපිට දෙන්න බැරි වෙලා තිබෙන්නේ. මේ ප්‍රශ්නේ මේකක් විතර මම දන්නේ. ඒ නිසා ආණ්ඩුවට එහෙම චෝදනාවක් කරන එක වැරදි. ඒ වගේ 27-2 සම්බන්ධව අපි මේ වෙන විට පිළිතුරු ලබා දීලා තිබෙන සම්පූර්ණ වාර්තාව මම සකස් කරලා තිබෙනවා. කාදම ස්ථාන මන්ත්‍රීතුමයි කියුවේ ඒවා. ඒ නිසා අපි ආණ්ඩුවක් වශයෙන් ඒක කීම හරි ඉදිරි කරනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තරුණ දිසා ගරු අග්‍රාමාත්‍යතුමිය සති දෙකක් කියලා කිව්ව නේද? ඔව්. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා.
ගරු කථානායකතුමනි, ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ගරු අගමැතිතුමියගෙන් මේ ප්‍රශ්නය යොමු කරන්නේ. ජනතාව ඩිජිටල් ආර්ථික කටයුතු සඳහා යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා පියවර ගැනීම වර්තමාන රජයේ මූලික අරමුණු අතර ඉදිරියෙන්ම පවතින බව අවස්ථා ගණනාවකදීම ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක්ද පිහිටුවීමට ගරු ජනාධිපතිතුමා විසින් කටයුතු කරන ලදී. එසේම සැප්තැම්බර් මාසය ජාතික ඩිජිටල් දැනුවත් කිරීමේ මාසයක් ලෙස ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය වෙන්නේ, ඩිජිටල් ආර්ථික මාසයක් ලෙස ප්‍රකාශ කිරීමේ මූලික අරමුණු මොනවාද? දෙක, ඒ සඳහා මූලිකව සම්බන්ධ වන පාර්ශ්වයන් මොනවාද? අංක 3, ඩිජිටල් ආර්ථික මාසය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් සහ අපේක්ෂිත ප්‍රතිඵලයන් මොනවාද? අංක 4, මේ සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීමට කටයුතු කරන්නේ කෙසේද? ඒ හරහා ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න දැනගැනීමට කරන
ගරු අග්‍රාමාත්‍යතුමනි.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා ඩිජිටල් ලෙස බලගැන් වූ ජාතියක් බවට පත්වීමේ ගමන වේගවත් කිරීමේ ජාතික මුලපිරීමක කොටසක් ලෙස සැප්තැම්බර් මාසයේ ඩිජිටල් ආර්ථික මාසය ලෙස නම් කර ඇත. මෙම මාසය විශේෂයෙන් නම් කිරීමේදී ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රබෝධයක් ඇති කරවීම සහ අනාගතයට සූදානම් ආර්ථිකයක් ෆියුචර් රෙඩි ඉකොනොමි ගොඩනැගීම සඳහා රජයේ දැඩි කැපවීම පෙන්නුම් කිරීම අරමුණු කරගෙන ඇත. මේ යටතේ වූ ක්‍රියාකාරකම් සැප්තැම්බර් මාසයේ ආරම්භයේ සිට දින 100ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ප්‍රධාන අරමුණු පහත පරිදි වේ. ඩිජිටල් මෙවලම් සහ සේවාවන් භාවිතයට යොමු වීමේ වැදගත්කම පිළිබඳව පුරවැසියන් ව්‍යාපාර සහ ආයතන දැනුවත් කිරීම සහ ඊ රාජ්‍ය වේදිකා ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ કૃතිම බුද්ධිය AI පාදක කරගත් නවෝත්පාදන සඳහා සමාජයේ සියලුම කොටස් අනුවර්තනය කිරීම වේගවත් කිරීම. දෙක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එහි හවුල්කාර ආයතන යටතේ ක්‍රියාත්මක කරන ඩිජිටල් ව්‍යාපෘති වේගවත් කිරීම. එමගින් ප්‍රතිලාභ පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට වේගෙන් ළඟාවනු ඇත. තුන, 20-30 වර්ෂය වන විට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් එනම් දළදේශීය නිෂ්පාදනයෙන් 12%ක් දක්වා පුළුල් කිරීම සඳහා වන රජයේ අභියෝගාත්මක ඉලක්කය සපුරා ගැනීම. මේ අතරම ඩිජිටල් ක්ෂේත්‍රයේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා සහ ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ 2ක් දක්වා පුළුල් කිරීමටද අපේක්ෂිතය. මෙම අභිලාෂය පැහැදිලිව සංනිවේදනය කිරීමට සහ එය සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන දෙයංශයම පෙළ ගැස්වීමට මෙම ඩිජිටල් ආර්ථික මාසය වේදිකාවක් සපයයි. හතර, දකුණු ආසියානු කලාපයේ තාක්ෂණ නවෝත්පාදනය, ඩිජිටල් මූල්‍යකරණය සහ AI ප්‍රමුඛ සංවර්ධනය සඳහා විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ස්ථානගත කිරීම. සාරාංශයක් ලෙස ඩිජිටල් ආර්ථික මාසය යනු සංකේතාත්මක මුලපිරීමක් පමණක් නොව දැනුමත්භාවය ඉහළ නැංවීම, ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අභිලාෂය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා වන ප්‍රායෝගික යාන්ත්‍රණයකි. ඒ තුළින් නවෝත්පාදනය කාර්යක්ෂමතාවය සහ අවස්ථාවන් හරහා අනාගතයේදී පුරවැසියන්ට ඍජුවම ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙලකි. ප්‍රශ්නය දෙක, ගරු කථානායකතුමනි, සමස්ත මඟ පෙන්වීම සම්බන්ධීකරණය සහ උපාය මාර්ගික අධීක්ෂණය සපයමින් මෙම මුලපිරීම මෙහෙවනු ලබන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසිනි. මෙම අමාත්‍යාංශයට සමගාමීව එහි විෂය පටය යටතේ ඇති විවිධ ආයතන ක්‍රියාකාරීව නියැලී සිටින අතර ඔවුන්ගේ නිශ්චිත කාර්යභාරය සහ විශේෂඥතා ක්ෂේත්‍ර සමග සමපාත වන ක්‍රියාකාරකම් සහ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඩිජිටල් සංවර්ධනය සඳහා පුළුල් ප්‍රවේශයක් සහතික කරයි. මෙම මුලපිරීම සාර්ථකත්වයට මෞත් පෞද්ගලිකාංශයේ පාර්ශව කවිරුවන් වන තාක්ෂණ සමාගම්, බැංකු, මූල්‍ය තාක්ෂණය, ෆින්ටෙක් සමාගම් සහ ආරම්භක සමාගම් විසින් නව්‍ය විසඳුම් හඳුන්වාදීම, ප්‍රශස්ත භාවිතයන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ පුරවැසියන් සහ ව්‍යාපාර අතර ඩිජිටල් අනුවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වේ. රජය, කර්මාන්තාංශය සහ සමාජයේ සියලු කණ්ඩායම් මෙම ශක්තිමත් පද්ධති නිර්මාණය කිරීම සඳහා දායක වේ. ප්‍රශ්නය තුන, ගරු කථානායකතුමනි, ඩිජිටල් ආර්ථික මාසය සඳහා වන වැඩසටහන් නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීම, ඩිජිටල් සාක්ෂරතාවය පුළුල් කිරීම සහ සමාජය පුරා අනුවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉහළ බලපෑමක් සහිත ක්‍රියාකාරකම් මාලාවකින් සමන්විත වේ. මේවා ඇතුළත් වන්නේ ප්‍රධානම කාර්යයන් ඩිස්රප්ට් ඒෂියා උත්සවය සහ ප්‍රදර්ශනය, ප්‍රාරම්භක ව්‍යාපාර ස්ටාර්ට්අප්ස්, ව්‍යවසායකීන් සහ නවෝත්පාදන පරිසර පද්ධති ප්‍රදර්ශනය කිරීම මෙය සැප්තැම්බර් 17, 18, 19, 20 තුළ පවත්වනවා. ශ්‍රී ලංකා මූල්‍ය තාක්ෂණ සමුළුව ෆින්ටෙක් සමිට්, ඩිජිටල් මූල්‍ය භාවිතය අනුවර්තනයන් සහ නව විසඳුම් ප්‍රවර්ධනය කිරීම මෙය සැප්තැම්බර් 24 සහ 25 පවත්වන්න නියමිතයි. કૃතිම බුද්ධිය පිළිබඳ ජාතික ප්‍රදර්ශනය National AI Expo, කර්මාන්ත හරහා કૃතිම බුද්ධියේ යෙදවුම් ප්‍රදර්ශනය කිරීම මෙය සැප්තැම්බර් 29 සහ 30 සැලසුම් කළා තියෙනවා. දෙක, ජාතික මට්ටමේ දැනුවත් කිරීම සහ සම්බන්ධීකරණ වැඩසටහන්, ඩිජිටල් රාජ්‍ය සේවා සහ කඩදාසි භාවිතයෙන් තොර පේපර්ලස් විසඳුම් පුරවැසියන්ට හඳුන්වා දෙන මහජන ප්‍රදර්ශන සහ නිරූපණ, ඩිජිටල් මෙවලම්වල ප්‍රතිලාභ පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා මාධ්‍ය ප්‍රචාරණය. 3. ධාරිතා වර්ධනය සහ අධ්‍යාපනය, ඩිජිටල් නිපුණතා, ව්‍යවසායකත්ව සහ තාක්ෂණ අනුවර්තනය පිළිබඳ තරුණයින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ වෘත්තිකයන් සඳහා පුහුණු පාඨමාලා වැඩමුළු, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ICT සහ ඩිජිටල් සේවාවන්හි අනාගත වෘත්තීන් දිරිමත් කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ පාසල් සම්බන්ධීකරණ වැඩසටහන්, ඊ රාජ්‍ය විසඳුම් පිළිබඳ පළාත් මට්ටමේ නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වැඩමුළු, 4. කර්මාන්ත සහ පාර්ශවකරුවන්ගේ සංසද හරහා ඩිජිටල් ආර්ථිකයේ අභියෝග සහ අවස්ථාවන් පිළිබඳ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ ප්‍රතිපත්ති සම්පාදකීන් සමග සංවාද සහ විද්වත් සාකච්ඡා, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් අතර අනුවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාණිජ මණ්ඩල හා වෘත්තිකයින්ගේ සංගම් සමග සහයෝගිතාවය. වෙනත් ක්‍රියාකාරකම් කීපයකුත් තියෙනවා ගරු කථානායකතුමනි. ශ්‍රී ලංකා පරිකණක හදිසි ප්‍රතිචාර සංසදය SLCERT විසින් ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය NCSOC මෙහෙයුම් ආරම්භ කිරීම, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය SLCERT විසින් ජාතික සහතික බලාධිකාරියේ මෙහෙයුම් ආරම්භ කිරීම, ශ්‍රී ලංකා පරිගණක SLCERT විසින් 2025 ජාතික සයිබර් ආරක්ෂණ උපාය මාර්ගය දියත් කිරීම, රටපුරා රථවාහන දඩ මුදල් එම ස්ථානයේදීම ගෙවීමට හැකිවන පරිදි රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන ගප්පේ පුළුල් කිරීම, මගීන්ට බැංකු කාඩ්පත් සහ QR කේත භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමට ඉඩ සැලැස්වීම සඳහා ජාතික ප්‍රවාහන ගෙවීම් වේදිකාවක් NTPP ස්ථාපිත කිරීම, රජයේ ඩිජිටල් පැවැත්ම ප්‍රමිතිකරණය කිරීම, කෘතිම බුද්ධිය AI පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල වේදිකාව වන AI.gov.lk නිල වේදිකාව දියත් කිරීම, ඩිජිටල් ආර්ථික අධ්‍යක්ෂී මධ්‍යස්ථානය Experience Center සංවර්ධනය කිරීම, සිම්පත් ලියාපදිංචි කිරීමේ ස්වයං ක්‍රියාකරණය දියත් කිරීම, ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් 5G සංඛ්‍යාත ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම. ගරු කථානායකතුමනි, මෙම මුලපිරීම් හරහා පහත සඳහන් ප්‍රතිඵල ජනනය කිරීමට අපේක්ෂා කරයි. තාක්ෂණය මත පදනම් වූ ප්‍රාරම්භක ටෙක් ස්ටාර්ටප් පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ෆින්ටෙක් භාවිතයක මූල්‍ය තාක්ෂණය භාවිතය වේගවත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීම, ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් සහ ඩිජිටල් ගෙවීම් කෙරෙහි විශ්වාසය වැඩි කිරීම, ගප්පේ විසින් පුරවැසියන්ට ඩිජිටල් ක්‍රමවේද මගින් රජයට දඩ මුදල් ගෙවීම, පෝලිම් සහ භෞතිකව ලේඛන සැකසීම අඩු කිරීම සහ සමස්ත කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට පහසු, වේගවත් සහ ආරක්ෂිත ක්‍රමයක් සැපයීම, ජාතික ප්‍රවාහන ගෙවීම් වේදිකාව NTPP යටතේ නෝට්ටු කාසි රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, මේ මගින් සඳහා පහසුව වැඩි දියුණු කිරීම බලාපොරොත්තු වන ප්‍රතිඵල අතර තියෙනවා. පොදු ප්‍රවාහන ගෙවීම් පද්ධති නවීකරණය කිරීම සහ සම්පූර්ණයෙන්ම අන්තර් ක්‍රියාකාරී සහ ඩිජිටල් ලෙස සක්‍රිය ප්‍රවාහන ජාලයක් සඳහා අදිතාලම සකස් කිරීම, අනන්‍ය ඩිජිටල් හැඳුනුමේ SLUDI ලෝක ව්‍යාප්ත සැබෑ යෙදුම් පෙන්නුම් කිරීම, පුරවැසියන් දැනුවත් කිරීම සහ ඩිජිටල් අක්තපත්‍ර ඩිජිටල් ක්‍රෙඩෙන්ෂල්ස් පද්ධති කෙරෙහි විශ්වාසය ගොඩනැගීම, රාජ්‍ය සහ පෞද්ගලික අංශ හරහා කෘතිම බුද්ධිය සඳහා වූ සූදානම වැඩි දියුණු කිරීම, ඩිජිටල් සේවාවල පුරවැසි සහභාගිත්වය, කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම, අනාගතයට සූදානම් කුසලතා ඇති තරුණයින්, රාජ්‍ය සේවකීන් සහ වෘත්තිකයන් සවි බල ගැන්වීම, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් සේවා කෙරෙහි විශ්වාසය වැඩි දියුණු කිරීම, පුරවැසියන් සිට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ඩිජිටල් ආර්ථිකය තුළ සියලු දෙනා ඇතුළත් සහභාගිත්වය දිරිමත් කිරීම. ප්‍රශ්න 4. ඩිජිටල්කරණය සඳහා මහජනතාව පෙළඹවීම ඩිජිටල් මාසයේ මූලික අරමුණයි. සියල්ලන්ගේ සහභාගිත්වය ඉන්ක්ලූසිවිටි ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ අතතේ ක්‍රියාත්මක ආයතන පොදු වේදිකාවක් හරහා සමුළු සංසද විවෘත ප්‍රදර්ශන දැනුවත් කිරීමේ වැඩසටහන්, මූලික නිර්මාණ අවස්ථා සෑන්ඩ්බොක්ස් සහ සජීවී නිරූපණ සංවිධානය කරනු ලබයි. පාසල් විශ්වවිද්‍යාල තරුණ සංවිධාන සහ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සමග සහයෝගිතාවෙන් මෙම මුලපිරීම අගනගරයට පමණක් සීමා නොවි දිවයින පුරා විවිධ ප්‍රජාවන්ට ළඟාවන බව සහ ප්‍රතිඵල ලබා දෙන බව සහතික කරනු ඇත. සාමාන්‍ය ජනතාවට පහත පරිදි වඩාත් ප්‍රායෝගික සහ දිගු කාලීන වැදගත් ප්‍රතිඵල ලැබේ. ඒ ප්‍රතිඵල මම සවිස්තරව ඉදිරිපත් කළා තියෙනවා ගරු කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, අගමැතිතුමනි ස්තුතිවන්ත වෙනවා සවිස්තරාත්මක පිළිතුරක් ජනතා වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන්. මට කෙටි කාරණයක් පැහැදිලි කර ගැනීම තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඩිජිටල් ආර්ථිකය දූණි කිරීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් කියන්නේ අත්‍යවශ්‍ය ශේෂ්ත්‍රයක්. එතකොට අපේ රටේ අනෙකුත් සංවර්ධනය මෙතෙක් කල් වෙලා තිබ්බා වගේම තමයි ඩිජිටල් යටිතල පහසුකමුත් විෂමතාවයක් සහිතව සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා රජයේ වැඩපිළිවෙල වත්මන් වැඩපිළිවෙල ඇතුලේ ඩිජිටල් යටිතල පහසුකම් ජාල සංනිවේදනය, දුරකථන සංනිවේදනය ඇතුළු සංනිවේදන පහසුකම් ඇතුළු මේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීම සඳහා ඉදිරි වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කෙටියෙන් දැන ගැනීමට කැමැතියි.
කතානායකතුමනි, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් මේ වෙනකොටත් ඒ යටිතල පහසුකම් අවශ්‍යතාවය පිළිබඳ අධ්‍යයනයක් සහ පරීක්ෂණයක් කරමින් ඔවුන් මේ වෙනුවෙන් මැදිහත් වෙනවා. උදාහරණයක් ඇටියට මම ගත්තොත් අධ්‍යාපන අමාත්‍යංශය මේ වෙනකොටත් සෑම පළාතකම සෑම ඉස්කෝලකම අධ්‍යාපන කලාපයක අවශ්‍යතා ඩිජිටල්කරණයට අවශ්‍ය වන යටිතල පහසුකම් පිළිබඳ අධ්‍යයනයක් කළා. අධ්‍යාපන අමාත්‍යංශයත් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයත් එකතු වෙලා ඒ පහසුකම් සලස්වන්න වැඩපිළිවෙලක් යොදාගෙන තියෙනවා. මේ අන්දමට අනිත් සෙසු අමාත්‍යංශවලත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ගරු කතානායකතුමනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා.
ගරු කතානායකතුමනි, මේ වන විට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පාදක කරන ලබන විභාගය වන අපත උසස්වල විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා කඩින් ලකුණු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මගේ ප්‍රශ්නේ මම යොමු කරනවා 2025 වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අපස උසස් පෙළ විභාගය සඳහා එක් එක් විෂය ධාරා යටතේ කොපමණ සිසුන් ප්‍රමාණයක් විභාගය සඳහා මුහුණදී තිබේද? දෙවැන්න එම ප්‍රමාණයෙන් කොපමණ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේද? තුන්වැන්න විශ්වවිද්‍යාල සඳහා 2025 වසරේ ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙන සිසුන් ප්‍රමාණය කොපමණද? එය විභාගයට මුහුණ දුන් ප්‍රමාණයෙන් සහ සුදුසුකම් ලැබූ පිරිසෙන් කොපමණ ප්‍රතිශතයක්ද? හතරවැන්න 2025 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේද? ඒ කොපමණ ප්‍රමාණයකින්ද? කුමන පාඨමාලාවන් වලද? පස්වැන්න විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තවදුරටත් විශ්වවිද්‍යාල ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙල කුමක්ද?
ගරු කතානායකතුමනි, 2025 වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අපොස උසස් පෙළ විභාග සඳහා එක් එක් විෂය මාලාවන් යටතේ සිසුන් 274,361 මේ වෙනකොට විභාගයට මුහුණ දීලා තියෙනවා. ඒකේ විවිධ විෂයන් අනුව තියෙන සංඛ්‍යාලේඛන මම සභාගත කරන්නම්. ඒ වගේම එම ප්‍රමාණයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 177,920 ළමුන් ශිෂ්‍යයන් ප්‍රමාණයක් ප්‍රවේශය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන තියෙනවා. විවිධ ක්ෂේත්‍රවල එකක් මම ඒ තොරතුරුත් සභාගත කරනවා. 2024-25 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත් යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව 43,237. ඒ කියන්නේ 177,920 සුදුසුකම් ලබා තිබියදී 43,237 රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි ඇතුළත් කරගන්න යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශතයක් හැටියට විභාගයට මුහුණ දුන් ප්‍රමාණය අනුව 15.76% විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලැබිලා තියෙනවා. ප්‍රවේශයට සුදුසුකම් ලැබුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 24.33ක ප්‍රමාණයක් ප්‍රවේශය සුදුසුකම් ලැබපු ප්‍රමාණයෙන් ඇතුළත් කරගෙන තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය 2024-25 අධ්‍යයන වර්ෂයේ අලුත් පාඨමාලා සඳහා ශිෂ්‍යයන් 50ක් සහ පවතින පාඨමාලා සඳහා දැනට පවතින පාඨමාලාවන් වලින් 225ක් මේ වෙනකොට වැඩිපුර සම වෙන්න අලුත් පාඨමාලා වලින් ග්‍රාම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට 50කුත් වෙනත් විශ්වවිද්‍යාල වලට 225කුත් අරගෙන තියෙනවා. පවතින අධ්‍යයන පාඨමාලාවල් සඳහා ශිෂ්‍යයන් 66ක් ප්‍රවේශ ලබා දීලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරුත් මම සභාගත කරනවා. පස්වෙනි ප්‍රශ්නය දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ පාසල් පද්ධතියට පළමු වසරට ඇතුළත් වන සිසුන්ගේ අවම වශයෙන් 50%ක්වත් ශාස්ත්‍රීය වෘත්තීය හෝ තාක්ෂණික උසස් අධ්‍යාපනය තුළින් උපාධියක් හෝ උසස් අධ්‍යාපනයට ප්‍රවේශයක් ලබා ගැනීමට අවස්ථා උදා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපේ ඉලක්කයක්. එසේම ඒ වෘත්තීය ක්ෂේත්‍රයන්ට ඇතුළත් වන සියලු සේවාවන් සඳහා උපාධියක් පිරිනැමීමටම අවශ්‍ය ව්‍යූහාත්මක මෙන්ම නෛතික ක්‍රියාමාර්ගද මේ වෙන විට සිදු කරමින් ඉන්නවා. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රයන් අර සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලට අමතරව උසස් අධ්‍යාපනය ලැබලා කැමැතිනම් උපාධියක් ලබා ගන්න උනත් ඒ අවශ්‍ය මාර්ගය අපි සැලසුම් කරගෙන යනවා. දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ යටතේ වනහා අදාළ පනතක් මගින් අමාත්‍යාංශයේ යටතේ පිහිටුව ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනයට ප්‍රවේශයෙන් සිසුන් වැඩි දෙනෙකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගත හැකිවන පරිදි විශ්වවිද්‍යාල පද්ධතිය, උසස් අධ්‍යාපන පද්ධතිය, විශ්වවිද්‍යාල සහ අනිත් උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය තුළ මානව හා භෞතික සම්පත් සම්බන්ධ සංවර්ධනය කිරීමටත් අපි සැලසුම් කරගෙන තියෙනවා.
ගරු කතානායකතුමනි, මේ විශ්වවිද්‍යාල පද්ධතිය කියන්නේ අපේ රටේ අනාගතය, ආර්ථිකයේ අනාගතය ගොඩනගෙන තැන. ඒ පිළිබඳව මගේ අසන ලද ප්‍රශ්නවලට ඉතාමත් පැහැදිලි සහ සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා ගෞරව අග්‍රාධ මාත්‍යතුමියට.